ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
දැන් සූදානම් වෙමු සුපුරුදු ලෙසින් ලෝ වටා විදෙස් වෙත්ති සමාලෝචනයෙන්. මේ වෙනකොට ලෝකේ පුරාම වඩාත්ම වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්වන කාරණා කිහිපය එකතු කරගෙන ඒ පිළිබඳව සමාලෝචනයක දෙනට සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානමේ සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.
මුලින්ම අපි සාකච්ඡා කරමු මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සිදුවුණු මේ ක්‍රියාදාමය පිළිබඳව. දැන් කොයි කවුරුත් මේ සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ, විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විදිහට අපට වඩාත්ම වැදගත් වෙන කාරණාව නිසා මම මුලින්ම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට කැමති. විවිධ තොරතුරු දැන් අපේ ජනතාව මේ වෙනකොට දන්නවා. අපි දන්නවා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් ඉදිරිපත් කළ රටවල් හයක් එකතුව ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, බෙල්ජියම, උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ කියන රටවල් හය එකතුලා යෝජනාවලියක් අරගෙන ආවා. මේ යෝජනාවලිය සඳහා ශ්‍රී ලංකා රජය ලිඛිතව ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඊට පස්සේ මේ රටවල් 6 රැගෙන ආපු යෝජනාවලිය සඳහා ඡන්දය විමසීමක් පැවැත්ුණා මේ ගෙවිලගේ 23 වෙනිදා, මේ ගෙවිලගේ අඟහරුවාදා. ඉතින් එතනදී ලැබුණු ප්‍රතිඵලය පිළිබඳව දැන් බොහෝ දෙනෙක් දන්නවා. විවිධ මාධ්‍ය ඇසුරු කරමින්, තොරතුරු ලබා ගනිමින්, බලමින්, නිරීක්ෂණය කරමින් සිටින අපේ ජනතාව රටවල් 22ක් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනාපු මේ යෝජනාවලියට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ශ්‍රී ලංකාවට පක්ෂව, ඒ කියන්නේ යෝජනාවලියට විරුද්ධව ඡන්දය ලබා දුන්නේ රටවල් 11ක් විතරයි. රටවල් 14ක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. දැන් මේ කාරණය පිළිබඳව කාටත් අවබෝධයක් තියෙන නිසාමල් මගේ මෙතනදී අවධානය යොමුවන්නේ මේ රටවල් 6 විසින් අරගෙන ආපු මේ යෝජනාවලිය වැඩි ඡන්දයෙන් සම්මත වීම නිසා ඊට පස්සේ ශ්‍රී ලංකාවට එරෙහිව මොන වගේ ක්‍රියාමාර්ග අරගණීවි කියලාද දැන් අපිට තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ.
දිලුක්ෂි, මේ යෝජනාවලියේ ප්‍රධානම කාරණා වුණේ ඔවුන් හඳුන්වලා දීලා තිබුණේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, ඒ වගේම වගවීම සහ මානව අයිතිවාසිකම් සුරකීමේ අභිලාෂයෙන් තමයි මේ යෝජනාව ගෙනාවේ. මේ යෝජනාවේ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදුසුයි, ඒවා ඉතාමත් ඉක්මනින් තියන්න ඕනේ කියලා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ඊට අමතරව මේ යෝජනාවේ තියෙන ප්‍රධානම කාරණාවක් තමයි ශ්‍රී ලංකාවේ යුද්ධය තියෙන සමයේදී සිදු වුණායයි කියන යුදාපරාධ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය සාක්ෂි සොයා ගැනීම සහ ඒ සාක්ෂි සංරක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙලක් යෝජනා වෙලා තියෙනවා. මේ සම්මත කරගත්ත යෝජනාවට තව පරිබාහිරව සාක්ෂි සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෙනම ප්‍රකාශයක් සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ මෙතන වඩාත්ම වැදගත් වෙන්නේ මේ සාක්ෂි එකතු කිරීම සහ සංරක්ෂණය කිරීම කියන කටයුත්ත සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයට මේ යෝජනාව තුළින් දැන් බලයක් ඇවිල්ලා තියෙනවා ඒ අලුත් යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න. ඒ යාන්ත්‍රණය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ $2.8 billion මේ යෝජනාව සම්මත කර ගැනීම තුළින් වෙන් කළා. ඊට අමතරව මේ ක්‍රියාදාමය සඳහා විශේෂඥයන් 8 දෙනෙක් හෝ 10 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් ස්ථාපිත කරන්නටත්, ඔවුන් මාස 18ක කාලයක සේවය යොදවන්නටත් මේ යෝජනාව සහ මේ යෝජනාවේ පරිබාහිරව ගෙනාපු ඒ අනිකුත් ප්‍රකාශවල සඳහන් කරුණු අනුව දැන් සිද්ධ කිරීමට නියමිතව තියෙනවා. මේකෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සිදු වුණායයි කියන යුදාපරාධ සම්බන්ධයෙන් අනාගතයේදී කිසියම් රටකට ශ්‍රී ලංකාවට එරෙහිව හෝ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් හෝ වෙනත් වගකීම් පුද්ගලයන්ට විරුද්ධව කිසියම් රටක කිසියම් අවස්ථාවකදී නඩු නිමිත්තක් ඇති වුණොත් ඒ නඩුවලට පාවිච්චි කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත හැකි මට්ටමේ සාක්ෂි එකතු කර ගැනීම සහ ඒ සාක්ෂි සංරක්ෂණය කර ගැනීම වැඩපිළිවෙළ තමයි දැන් මානව හිමිකම් කවුන්සලයේ ඒ බලය ලබාගෙන තියෙන්නේ මේ ඇතිවෙච්ච ඡන්දයේ ප්‍රතිඵලයක් හැටියට.
දැනමල් මේ ශ්‍රී ලංකා රජය මේකට මොන වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ කියන කාරණාවත් අපි දැනගන්නට කැමතියි. මොකද විශේෂයෙන්ම අර ඔබත් සඳහන් කරපු ආකාරයට මෙතනදී වඩාත්ම කතාබහට ලක් වෙනවා අපි දැක්කේ මාධ්‍ය හරහා. අර ශ්‍රී ලංකාවේ මේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම විමර්ශනය වෙනුවෙන් අර $2.8 billion මුදලක් වෙන් කරලීම පිළිබඳව. එතකොට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා, විදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රජය මොකද්ද මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය?
දිනුක්ෂි මුල ඉඳලම මේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විරෝධයක් තිබුණා. මේ යෝජනාව ගේම සුදුසු ගෙනේම සුදුසු නෑ, මේක කාලෝචික නෑ, ඒ වගේම මේක දේශපාලන හේතුන් මත ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාවක්ය. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියටත් පටහැනි ආකාරයට තමයි මේ යෝජනාව ගෙනල්ල තියෙන්නේ කියලා ශ්‍රී ලංකාව දිගින් දිගටම කියා හිටියා. ඊට අමතරව මේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වෙන ඕනෑම යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට නම් ඒ අදාළ රටේ සහයෝගය අවශ්‍ය වෙනවා. එතකොට දැන් මේ යෝජනාවත් ඒකින් ඇතිකිරීමට නියමිත සාක්ෂි සංරක්ෂණ කිරීමේ කටයුත්ත සඳහා වුණත් ශ්‍රී ලංකා රජයේ සහයෝගයක් නැතිව ඒ කටයුත්ත කරන්නට බැහැ. සමහර විට ඒ පත්කර නිලධාරීන්ට විශේෂඥයන්ට ශ්‍රී ලංකාවට ඇතුළු නොවි පිටරට ඉඳගෙන මේ කාරණාව කරන්නට හැකියාව තියෙනට පුළුවන්. නමුත් ඔවුනට ලංකාවට ඒම සඳහා ඇවිල්ලා ඒ සාක්ෂි සංරක්ෂණ කිරීමේ කටයුතු ශ්‍රී ලංකාව තුළින් දැන් කරන්නට නම් ශ්‍රී ලංකා රජයේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සහයෝගය ලබා නොදෙන බව ඉතාමත්ම පැහැදිලිව විදේශ අමාත්‍යවරයා මේ යෝජනාව සම්මත වෙච්ච දවසේ ඊට ස්වල්ප වේලාවකට පස්සේ කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවලා ප්‍රකාශ කළා මේ යෝජනාවේ තියෙන කරුණු ක්‍රියාත්මක කරන්නට ශ්‍රී ලංකාවේ සහයෝගය නැතිව ඒ ක්‍රියාව කරන්නට බැහැ කියලා.
දැන් එතකොට අමල් මේ දැන් අපි මේ ඉන්න රට ඔස්ට්‍රේලියාව මේ සම්බන්ධයෙන් කොයි වගේ ප්‍රතිචාරයක්ද දැක්වේ කියන කාරණාවත් විශේෂයෙන් මෙහි සිටින ජනතාව විදිහට අපිත් දැනගන්න කැමතියි. දැන් අපි දන්නවා ඔස්ට්‍රේලියාව මේ ඡන්දය ප්‍රකාශ කරන්නට නියමිත සමාජික සංඛ්‍යාවට ඇතුළත් වෙන්නේ නැහැ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ. දැන් බොහෝ දෙනෙකුට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් නැහැ. නිරීක්ෂකයෝ විදිහට ඉන්නවා, ඡන්දය ප්‍රකාශ කරන්නට අවස්ථාව ලැබෙන සමාජික පිරිසක් ඉන්නවා මේ ආකාරයෙන්. දැන් ශ්‍රී ලංකාවත් එහෙම බැලුවොත් ඡන්දය ප්‍රකාශ කරන්නට වරම් හිමි සමාජිකයෙක් නෙවෙයි මේ වෙනකොට, ඔස්ට්‍රේලියාව වගේම තමයි. අපි ටිකක් මේ පිළිබඳව තොරතුරු දැනගන්නට කැමතියි, සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචාරය වුණේ මොකක්ද කියලා දැනගන්නට කැමතියි මේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනාපු යෝජනාවලිය සම්බන්ධයෙන්.
අවුලුක්ෂ ඇත්තටම මේ යෝජනාව මුලින්ම ගේනකොට ඒක බ්‍රිතාන්‍ය තමයි මේ යෝජනාවට මූලිකත්වය දැක්වුවේ. නමුත් බ්‍රිතාන්‍යත් එක්ක තව රටවල් පහක් එකතු වෙලා තිබුණා මේ අවස්ථාවේදී ඒකට සමානුග්‍රහය දක්වන්නට. අවසානයේදී මේ යෝජනාව සම්මත වෙන්න ස්වල්ප වේලාවකට කලින් තවත් රටවල් බොහොම රාශියක් මේ යෝජනාවට තමන්ගේ අනුකූලතාවය දැක්වුවා. එයින් එක් රටක් තමයි ඔස්ට්‍රේලියාව. එතකොට මේ යෝජනාවේ තියෙන කරුණු කාරණාවලට ඔස්ට්‍රේලියාවත් සහාය දක්වනවා කියලා ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ විදිහට රටවල් 40කට වැඩි ප්‍රමාණයක් මේ යෝජනාවට එකඟතාවය දැක්වුවා. නමුත් ඔස්ට්‍රේලියාව මේ වෙනකොට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි ඉන්නේ. මොකද ඔවුන්ට ඡන්දය ලබා දෙන 47 දෙනා අතර ඔස්ට්‍රේලියාව දැන් නැහැ. මේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකත්වයේ තියෙන රටවල් වලට අවුරුදු 3ක කාලයකට තමයි ඔවුන් ඒ සමාජිකත්වයේ දරන්නේ. ඔවුන්ට පුළුවන් අවශ්‍ය නම් තව අවුරුදු 3ක කාලයකට තරඟ කරලා ආසනයක් දිනා ගන්නට, කෙසේ වෙතත් අවුරුදු 6කට වඩා වැඩි කාලයක් කිසිම රටකට මානව හිමිකම් කවුන්සිලයේ එක දිගට ඒ තමන්ගේ ආසනය පවත්වාගෙන යන්නට බෑ. අවුරුදු 6කට පස්සේ ඔවුන් තව අවුරුදු 3ක් ඡන්ද බලය අහිමි සමාජිකයෙක් හැටියට ඉඳලා තමයි නැවතත් ආපහු එන්නට අවස්ථාව තියෙන්නේ. දැන් මේ වෙනකොට ඇමරිකාව මානව හිමිකම් කවුන්සලෙන් ඔවුන්ට ඡන්ද බලය තිබුණා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලෙන් ඉල්ලා අස් කරගත්තා. නමුත් ඔවුන් නැවතත් කවුන්සිලට ඇවිල්ලා තියෙනවා. නමුත් ඔවුන්ට තවම මේ ඡන්ද බලය හිමි වෙලා නැහැ. නමුත් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනාපු මේ යෝජනාවේදී ඇමරිකාව ඒකට සමානුග්‍රහය දක්වලා තිබුණා. අර මම කලින් කියපු අනෙකුත් රටවල් 40ක් විතර වගේ සංඛ්‍යාවක් එක්කලා.
එතකොට දැන් අමල් අපි ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවත් මා දන්නා තරමින් මේ වෙනකොට මේ ඡන්දය හිමි සමාජිකත්වයේ තියෙන රටක් නෙමෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ. අපි ඒ පිළිබඳව ටිකක් පැහැදිලි කිරීමක් කරගනිමු තමයි.
ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලට අනුකූලතාවය දක්වන රටක් හැටියට තමයි පෙනී සිටින්නේ. මේ කවුන්සිලයේ ඡන්දය ලබා දෙන සමාජිකයන් 40 දෙනා අතරට ශ්‍රී ලංකාව දැන් ඇතුළත් නොවුනට අනාගතයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් ආසියානු කලාපයේ පුරප්පාඩුවක් කියන වෙලාවකදී ශ්‍රී ලංකාවට ඒ ඡන්දයකට ඉදිරිපත් වෙලා මේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දය හිමි සමාජික රටක් හැටියට නවතත් පත්වීමේ අවකාශය තියෙනවා. දැනට ශ්‍රී ලංකාව පවතින්නේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දය අහිමි, නමුත් එහි ක්‍රියාකාරකම් වලට සම්පූර්ණයෙන් දායක සහභාගි වෙන රටක් හැටියට පමණයි.
හොඳයි, අපි මීළඟට අවධානය යොමු කරමු මේ කොරෝනා එන්නත් සම්බන්ධව තියෙන තත්ත්වය පිළිබඳව. දැන් අපිට වාර්තා වෙනවා මල් යුරෝපා සංගමය නීති රීති දැඩි කළා තියෙනවායි කියලා. යුරෝපා කලාපයෙන් නිෂ්පාදනය වෙන මේ කොරෝනා එන්නත් අපනයනය කිරීම. මේකේ හේතු විදිහට අපිට මොන වගේ තත්ත්වයක්ද වාර්තා වෙන්නේ යුරෝපයෙන්?
දිරුචි, මේ වෙනකොට යුරෝපයේ තුන්වන රැල්ලක් බොහොම ප්‍රබලව පැතිර යනවායි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම ජර්මනිය වගේ රටවල් පළවෙනි රැල්ල ඉතා සාර්ථකව මැඩපවත්වලා තිබුණා. නමුත් මේ වෙනකොට ජර්මනියේ ඒ රෝගය පැතිරීමේ වේගය ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව දිනකට ජර්මනියේ 250කට අධික පිරිසක් මේ රෝගය නිසා ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් මෙවැනි වටපිටාවක් තුළ යුරෝපා සංගමය රටවල් 27 ඔවුන් තීන්දුව කළා තියෙනවා තම පුරවැසියන්ට මේ එන්නත ඉතාමත්ම ඉක්මනින් ලබා දීමට අවශ්‍යයි. ඒ සඳහා මේ එන්නත් නිෂ්පාදකයන් යුරෝපා සංගමය ඇතුලේ නිෂ්පාදනය කරන මේ එන්නත් මාත්‍රා ඒ ප්‍රදේශයේ පුරවැසියන්ටම ලබා දෙන්න ඕන අනිකුත් රටවල් වලට ලබා දෙන්නට කලින් කියලා. ඉතින් ඒ අනුව මේ වෙනකොට යුරෝපා සංගමය දැන් දැඩි තීන්දුවක් අරන් තියෙනවා තමන්ගේ කලාපයේ, ඒ කියන්නේ යුරෝපා කලාපයේ තුල නිෂ්පාදනය කරන කොරෝනා වෛරස් එන්නත් කලාපයෙන් පිටට යවන්නට කලින් තමන්ගේ පුරවැසියන්ට ලබා දීලා ඉවරුනට පස්සේ තමයි මේ කාරණාව කරන්න පුළුවන් කියලා. ඉතින් මේකෙන් ප්‍රබල විදිහට ඔවුන් ඉලක්ක කරගෙන තියෙන බ්‍රිතාන්‍ය කියලා තමයි අපිට පෙනියන්නේ. මොකද බ්‍රිතාන්‍ය දැන් යුරෝපා සංගමෙන් ඉවත් වෙලා තියෙනවා. නමුත් බ්‍රිතාන්‍ය අනෙකුත් යුරෝපා රටවලට වඩා සාර්ථකව තමන්ගේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල දියත් කළා තියෙනවා. ඉතින් ඒ සඳහා බ්‍රිතාන්‍යයට මේ මාත්‍රා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඔවුන් යුරෝපා සංගමේ නිෂ්පාදනය කරන මේ මාත්‍රා ලබා ගැනීමට කලින් ඉඳන්ම කටයුතු කළා තියෙනවා. ඉතින් මෙතනදී යුරෝපා සංගමය කියන්නේ බ්‍රිතාන්‍ය තුලත් මේ එන්නත නිෂ්පාදනය කරන නිසා බ්‍රිතාන්‍ය තුල නිෂ්පාදනය කරන එන්නත් යුරෝපයේ අනෙකුත් රටවල් වලට ලබා දෙන්නේ නැත්නම් යුරෝපයේ ඇතුළේ තියෙන දේවල් බ්‍රිතාන්‍යට ලබා දීමට ඔවුන් සූදානම් නැහැ කියලා. ඉතින් මේ කාරණාව නිසා වෙළඳ යුද්ධයක් බවට, එහෙම නැත්නම් මේ භාණ්ඩ හුවමාරු කර ගැනීම යුද්ධයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා.
ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා නේද මේ ඉන්දියාවත් ඉන්දියාවේ දේශීයව නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනිකා එන්නත අපනයනය කිරීම අතිරුවන්නට තීරණය කළා තියෙනවා කියලා. මේ තත්ත්වය මම හිතන්නේ ලංකාවටත් බලපාවි නේද? ලංකාවත් මේ වෙනකොට ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවෙන් ලබා ගන්නා නිසා.
ඔව් දිනුක්ෂි, ඇත්තටම ලංකාව මේ වෙනකොට එන්නත් සෑහෙන ප්‍රමාණයක් මිලියනකට ආසන්න ප්‍රමාණයක් එන්නත් ලබා දීලා තියෙනවා. ඒ සියලුම එන්නත් ලැබිලා තියෙන්නේ ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනයෙන්. ඔවුන් තමයි මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත නිෂ්පාදනය කරන්නේ. ශ්‍රී ලංකාවත් ඇත්තට මේ වෙනකොට මිලියන 13ක් විතර මේ එන්නත් මාත්‍රා, ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දැන්ට ඇනියුම් කරලා තියෙනවා. ඒව බලාපොරොත්තු වෙමින් ඉන්නේ. නමුත් ඉන්දිය රජය ඊයේ වෙනකොට ප්‍රකාශයට පත් කළා ඔවුන් මේ එන්නත් පිටරට යවීම తాවකාලිකව හිතවනවයි කියලා. මොකද මේ වෙනකොට ඉන්දියාව තුල අර යුරෝපයේ වගේම තුන්වෙනි රැල්ලක් ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිර යනවයි කියලා. ඉතින් ඉන්දියාවේ ජනතාවට මේ එන්නත් ලබා දීමේ අවශ්‍යතාවයේ සැපරුවට පස්සේ තමයි ඉන්දියාව මේ එන්නත් අනිත් රටවලට ලබා දෙන්නේ කියන කාරණාව දැන් ප්‍රකාශ වෙලා තියෙනවා. මොකද දිනකට වාර්තා වෙච්ච වැඩිම රෝගීන් සංඛ්‍යාව මේ සතියේදී ඉන්දියාවෙන් වාර්තා වුණා. දිනකට 50,000කට කිට්ටු සංඛ්‍යාවක් මේ රෝගය වැළඳුණයි කියලා. ඉතින් මේ වෙනකොට දැන් ඉන්දියාව උත්සාහ කරනවා විශාල ප්‍රමාණයක් මිලියන 300කට අධික ප්‍රමාණයකට මේ එන්නත ලබා දෙන්න ඉදිරි මාස කිහිපයකදී. ඉතින් ඒ කාරණාව සඳහා විශේෂයෙන්ම මේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ නිෂ්පාදනය කරන එන්නත් මාත්‍ර අවශ්‍ය වෙනවයි කියන පදනම මත තමයි ඉන්දියාව මේ තීන්දුව අරන් තියෙන්නේ. මේ ඉන්දියාව ගත්ත තීන්දුව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇති කරන අර කෝවැක්ස් එහෙම නැත්නම් කොවිෂීල්ඩ් වැඩසටහනටත් යම් කිසි බලපෑමක් වෙන්න පුළුවන්. මොකද ඉන්දියාව තමයි ලෝකේ විශාලතම එන්නත් නිෂ්පාදකය හැටියට දැනට තියෙන්නේ. ඉතින් ඉන්දියාව ඒ විදිහට යම් කිසි සම්බාධකයක් පැනෙව්වොත් ඒක මුළු ලෝකයටම බලපාන කාරණාවක් බවට පත් වෙනවා.
මේත් එක්කම අපිට වාර්තා වෙනවා Facebook සහ Twitter සමාජ මාධ්‍ය ජාලාවලට චෝදනාවක් එල්ල වෙනවා කියලා. මේ කොරෝනා එන්නත් සම්බන්ධව නිවැරදි නොවන තොරතුරු සංසරණය වීම පාලනය කිරීම සඳහා කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ කියලා. ඇමරිකාව මේ සම්බන්ධයෙන් විශේෂඥ නීති ක්‍රියාමාර්ග ගන්න යනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මොනවද අලුතෙන් වාර්තා වෙන තොරතුරු අමල්?
මේකට හේතුව දිනුක්ෂි, ඇමරිකාවේ සෑහෙන පිරිසක් ඉන්නවා මේ එන්නතට විරුද්ධව. ඔවුන් ප්‍රකාශ, අපි කියන මේ ඇන්ටි වැක්සර්ස්, එහෙම නැත්නම් මේ එන්නතට විරුද්ධ උදවිය ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ එන්නත නිසා නොයෙකුත් අතුරුඵල ලැබෙන්න පුළුවන් කියලා. ඔවුන් දැන් ලොකු සමාජ කතිකාවක් මේක ඇති කරගෙන තියෙනවා. ඒක ඇමරිකාවේ දැන් ඉලක්කය වෙලා තියෙන රටේ සියලුම පුරවැසියන් මේ අවුරුදු අවසාන වෙනකොට වෙන්න කලින් එන්නත් කරන්නට. මේ සමාජ මාධ්‍ය ජාල තුළින් මේ එන්නත් කිරීමේ වැඩපිළිවෙලට විරුද්ධව ගෙන යන ප්‍රචාරය වැළැක්වීම සඳහා ඇමරිකාවේ රජය අදාළ අංශ විසින් ෆේස්බුක් ආයතනයටත් ඒ වගේම ට්විටර් සමාගමටත් දන්වලා තියෙනවා එන්නත් වලට විරුද්ධව ගෙන යන ප්‍රචාරය තහනම් කරන්න කියලා. ඉතින් මේක මීට කලිනුත් මෙවැනි ඉල්ලීම් කළා තිබුණා. නමුත් මේක දැන් නීත්‍යානුකූල පදනමක් විදිහට මේ වෙනකොට ඇමරිකාවේ ප්‍රාන්ත 12ක නීතිපතිවරුන් විසින් බොහොම ඍජුවම ෆේස්බුක් සමාගමටත් ට්විටර් සමාගමටත් කියලා තියෙනවා ඒ එවැනි ඉන්නත් විරෝධී ප්‍රචාරණ අත්හිටවීමට කටයුතු කරන්නයි කියලා.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරන්නේ මියන්මාරය සම්බන්ධවයි. ඔබට මතකයිද අපි මීට කලින් කතාබහට ලක් කළා මියන්මාරයේ මේ වෙනකොට බලයෙන් පහ කරපු මියන්මාරයේ හිටපු නායිකාව අවුන් සාන් සූචිගේ ඔස්ට්‍රේලියානු උපදේශකවරයා පිළිබඳව ෂෝන් ටර්නෙල් කියන පුද්ගලයා පිළිබඳව ඔහු මහාචාර්යවරයෙක් එවැගේම ඔහු සිඩ්නීහි මැක්වාරි විශ්වවිද්‍යාලයේ දේශකයෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් මේ පුද්ගලයා මියන්මාරයේ පාලනය අල්ලාගත්ත මේ හමුදා පාලනය විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා. දැන් තොරතුරු වාර්තා වෙමින් පවතින මේ ෂෝන් ටර්නෙල් සම්බන්ධව මේ මියන්මාර් හමුදා පාලන අධිකාරිය විසින් තවත් විශේෂිත චෝදනා එල්ල කරමින් තියෙනවා කියලා. අපි කැමති ඒ සම්බන්ධව වාර්තාවන අලුත් තොරතුරු දැනගන්න මියන්මාරේ අවසාන වතාවටම.
ඔව් දිලුක්ස්, දැන් මේ වෙනකොට අපි දන්නවා මීට කලින් ඉඳන් ඔස්ට්‍රේලියාව දිගින් දිගටම මියන්මාර් බලධාරීන්ට අපි ඉල්ලීමක් කළා තිබුණා ෂෝන් ටර්නර් නිදහස් කරන්න කියලා. නමුත් ඒකට අනුකූලතාවයක් දක්වලා තිබුණේ නැහැ. නමුත් දැන් හමුදා පාලනය ඇවිල්ලා ප්‍රකාශ කරලා තියෙනවා ෂෝන් ටර්නර්ට විරුද්ධව ඔවුන් ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවායි කියලා. ඒ එක්කම ඔහුට විරුද්ධව රටේ රහස්‍ය තොරතුරු පනත උල්ලංඝනය කරයි කියලා ඔහුට විරුද්ධව දැන් පරීක්ෂණයක් පටන් අරන් තියෙනවායි කියලා. ඉතින් මේ වෙනකොට මියන්මාරි පුරාම අර දිනපතා පැවැත්වෙන විරෝධතා රැලියන්, ඒ කියන්නේ පෙබරවාරි පළවෙනිදා බලය අල්ලාගත්තු හමුදා පාලනයට විරුද්ධව දිනපතාම වාගේ ඒ විරෝධතාවයන් තියෙනවා. දැන් මේ වෙනකොට කුඩා ළමුන් 20 දෙනෙක් විතර හමුදා වෙඩි ප්‍රහාරයන්ට ලක් වෙලා ජීවිතක්ෂත පත් වෙනයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් දැන් මේ ඔස්ට්‍රේලියානු පුරවැසියා සම්බන්ධයෙන් මියන්මාර් රජය ප්‍රකාශ කළා තියෙන්නේ ඔහුට විරුද්ධව දැන් මේ පරීක්ෂණයට අමතරව ඔවුන් දැන් නඩු පැවරීමටත් සූදානම් වෙනවා කියලා. ඒ එක්කම සුළු සහනයක් හැටියට ඔහුගේ පෞලිය උදවියට ඔහු සමග දුරකථනයකින් කතා කිරීමට අවස්ථාව ලබා දෙනවා කියන එකත් ප්‍රකාශ කරලා තියෙනවා.
එහෙමනම් මේ වෙනකොට මේ ලෝකේ පුරාම අපිට වර්තාවන ප්‍රධානතම කරුණ කීපය සාකච්ඡා කරන්නට අපිත් එක්ක සම්බන්ධ වුණ අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිය පළ කරනවා. බොහොම ස්තුතියි අමල්. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු මේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයෙන්. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දිය හැකේ.